ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
අපි බොහෝ විට ඔස්ට්‍රලියාවේ සිටිනේ වගේ ඔස්ට්‍රලියාව හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිදු කරන විවිධ පර්යේෂණ වගේ මොවුන් විවිධාකාරයෙන් සම්මානයට පාත්‍රවීම සම්බන්ධයෙන් තොරතුරු SBS සිංහල සේවයෙන් නිරන්තරයෙන් රැගෙන එනවා. ඉතින් අදත් අපත් සමග එක් වෙනවා මේ ආකාරයෙන් අපේ මව් රටේ සහ ආසියාවෙත් පරිසරය සහ ජෛව විවිධත්වය සඳහා සුවිශේෂී සේවයක් කැපකිරීමක් සිදු කරපු, ඒ වගේම ඒ කැපකිරීමට සුවිශේෂී උපහාර ලැබූ සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු නමින් ආචාර්ය රොහාන් පෙතියගොඩ. ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබට ආසියාවේ ජෛව විවිධත්වයේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කළ ඉහළ පර්යේෂණදායකත්වය ප්‍රමුඛ කරගනිමින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කරන ආචාර්ය රොහන් පෙතියගොඩ මේ වසරේදී ලොව පරිසර විද්‍යාඥයින් සඳහා වන නොබෙල් ත්‍යාගය වශයෙන් සැලකෙන ලීනියන් පදක්කමෙන් පිදුම් ලැබීම සිදු වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් සහ ඔහුගේ මේ ගමන් මඟ ගැන කතා කරන්න තමයි අපේ දැන් සූදානම. අයබෝවන් සුබ උදෑසනක් ඔබට. ඔබ මෙවැනි ආකාරයෙන් පරිසරය සහ ජීවීන් පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් කෙටියෙන් මතක අවදි කිරීමත් එක්ක මෙහෙමනම් අපේ කතා බහ ආරම්භ කරමු.
මම මේ ගැන කල්පනා කරන්නේ ගොඩ කලකට පස්සේ, ඒ කියන්නේ මගේ තරුණ කාලේ ගැන. හැබැයි මගේ තරුණ කාලේ නිකුණ මේ ගොඩක් කොල්ලෝ වගේ මටත් මින් මැදුරක් තිබුණා. ඒ දවස්වල මගේ තාත්තා ආගරපතන ප්‍රදේශයේ තේවත්තක කළමනාකරුවෙක්. ඉතින් මගේ මින් මැදුරේ තිබුණේ ඒ අවට ප්‍රදේශයේ ඇළදොරවල අල්ලපු මාළු, මමම අල්ලපු මාළු පොඩි කාලේ. ඒ විදිහටයි මම මේ ස්වභාව ධර්මය ගැනත් විශේෂයෙන්ම මත්සීන් ගැනත් පුරුදු වුණේ. මේ මට අත්දැකීමක් ලැබුණේ ඒ ආකාරයි. මගේ මින් මැදුරේ මා ඇති කරපු එක් විශේෂයක් ඒ කාලේ කිසි විටකත් විද්‍යාත්මකව විස්තර කර නොමැති බව මං දැන සිටියේ නැහැ. ඒ මාළුවට නමක් තිබුණේ නැහැ. එය දැන් වෙන විද්‍යාඥයෙක් නව විශේෂයක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ මත්ස්‍ය විශේෂය දැන් ඩෙබාරියෝ මොන්ටිකෝලා ලෙස හඳුන්වනවා. ඉන් වසර 15කට විතර පසු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය විද්‍යාත්මකව ගවේෂණය කිරීමට මට අවස්ථාව ලැබුණා. ඉතින් ශ්‍රී ලංකාවේ කුඩා සතුන්, විශේෂයෙන්ම අනෙකුත් විද්‍යාඥයන් එතරම් උනන්දු නොවන සතුන්, මාළු, උභය ජීවීන්, මිරිදිය, කක්කුට්ටන්, කකුළුවන් ආදී සතුන් ගවේෂණය කිරීමට මට අවස්ථාව ලැබුණා, මට හැකියුණා. ඒකයි මගේ ආරම්භය.
ඔදන් ඔබ නිරන්තරයෙන් ඔස්ට්‍රේලියාවේත් ඒ වගේම ශ්‍රී ලංකාවේත් කටයුතු සිදු කරනවා. ඔබේ තොරතුරු ඔස්ට්‍රේලියාවට පැමිණීම පිළිබඳව තොරතුරු කෙටියෙන් දැනගන්න කැමතියි.
මම ඇත්ත වශයෙන්ම අවෘතීය ජීව විද්‍යාඥයෙක්, ඇමටර් බයොලොජිස්ට් කෙනෙක්. බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. නමුත් ඒකයි සත්‍ය. මගේ විශ්වවිද්‍යාල උපාධි වූයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සහ ජීව වෛද්‍ය බයෝමෙඩිකල් ඉංජිනේරු විද්‍යාවයි. මම 1980 එංගලන්තයේ අධ්‍යාපනය අවසන් කර නැවත ලංකාවට එන විට ලංකාවේ සිටි එකම ජීව වෛද්‍ය ඉංජිනේරුවරයා මමයි. ඒක මට විශාල වාසනාවක්, අවස්ථාවක්. ඒ එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔවුන්ගේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය සඳහා නව අධ්‍යක්ෂවරයෙකු සොයමින් සිටියා. මට ඉතින් ඒක හොඳ චාන්ස් එකක් වුණා. ඉතින් අවුරුදු 26 වෙනකොට කෙලින්ම විශ්වවිද්‍යාලයෙන් ආපු කොල්ලා මට මුළු රාජ්‍ය සේවයේම දෙපාර්තමේන්තුවක ලාබාලම අධ්‍යක්ෂවරයා වෙන්න අවස්ථාව ලැබුණා. මම පුදුමාකාර අවුරුදු 7ක් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ගත කළා. ඊට පස්සේ මට උසස් වීමක් ගන්න බැරි නිසා, මොකද මම මේ මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඉහළම තැනින්. ඒ නිසා මම තීරණය කළා අස්වැලා පෞද්ගලික අංශයට යන්න. ජෛව විවිධත්ව ගවේෂණවල සහ පර්යේෂණවල පූර්ණ ලෙස නිරත වන්නට මට හැකි වූයේ ඉන්පසුයි. මම පුද්ගලික අංශයේ හිටපු නිසා මට මේ පරිශ්‍රණ කටයුතු වලට වියදම් කරන්නත් හැකියාව ලැබුණා. ඉතින් ඒක මට ලැබුණ විශේෂ වරප්‍රසාදයක් ලෙස මම දකිනවා. ඊට පස්සෙත් මට අවස්ථාව කීපයක රජයේ සේවය කරන්න ආරාධනා තිබුණා. ඉතින් මම ඒවා සමහර අවස්ථාවල පිළිඅරගෙන තියෙනවා. මගේ අවසාන රජයේ පැවරුම වුණේ මම හිතනවා 2015 සිට 2018 දක්වා මම තේමණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරා. දැන් ඔස්ට්‍රේලියාවටත් පට සම්බන්ධයක් තියෙනවා. මගේ ඔස්ට්‍රේලියාවට සම්බන්ධය ඇති වූයේ 1989. ඉතින් මම ඔස්ට්‍රේලියාවට මුලින්ම ආවේ රෙෆියුජි කෙනෙක් ලෙස. මට ලංකාවෙන් පැන යාමට සිදු වුණා. හේතුව ජවිප ඒ කාලේ ජාතික වැඩවර්ජනයක් ප්‍රකාශ කළ දිනයක මම වැඩට ගිය නිසා. ඒකයි මගේ වරද. ඉතින් මට පහර දුන්නා ඒ කට්ටිය. ඒ දුෂ්කර මොහොතේ මට ඒ අවස්ථාව ඔස්ට්‍රේලියාව ලබා දීම ගැන මම ඔය රටට සදා කෘතඥමයි. මගේ බිරිඳ සහ කුඩා පුතුන් දෙදෙනා මම රැගෙන ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා අපි අවුරුදු ගාණක් සිඩ්නි වල පදිංචිව සිටියා. නමුත් ලංකාවේ තත්ත්වය යළි යහපත් වූ පසු අපි නැවත ශ්‍රී ලංකාවට ආවා. ඊට පස්සේ 2008 ඔස්ට්‍රේලියානු කෞතුකාගාරය මට පර්යේෂණ තනතුරක් ලබා ගැනීමට ආරාධනා කළ නිසා අපි ආයෙත් සිඩ්නිහි පදිංචියට ගියා. දැන් ඉතින් මම ආයෙත් ලංකාවේ පදිංචි. දැන් මම විශ්‍රාම ගිහින් තියෙනවා. නමුත් ඔබ දන්නා පරිදි බොහෝ දේ කරමින් මේ සිටිනවා. පොත් කියනවා, ජාතික ප්‍රතිපත්ති සංශෝධන ගැන මම YouTube වීඩියෝ නිකුත් කරනවා. ඉතින් ඕවගේ තමයි මම කරන්නේ. නමුත් මට ලැබෙන ලොකුම සතුට වන්නේ අපේ තරුණ සිසුන්ට උපකාර කිරීම. ජෛව විවිධත්ව අධ්‍යයනයේ යෙදී සිටින ඉතා දක්ෂ නව තරුණ පරපුරක් දැන් ශ්‍රී ලංකාව තුළ බිහි වෙලා තිබෙනවා. ඔවුන්ගේ අපේක්ෂාවන්, ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට මා හැකි සෑම දෙයක්ම මම බලනවා කරන්න. ඉතින් මේ වගේ තරුණ ළමයින් කීප දෙනෙක් දැන් ඉන්නවා. මම ඒගොල්ලන් එක්කයි වැඩ කරන්නේ. ඒගොල්ලන්ගේ අනාගතය දැන් මගේ අතට වැටිලා. ඉතින් ඒක මම දකින්නේ විශාල වරප්‍රසාදයක් හැටියට. ඉතින් ඒකයි මගේ නව ජීවිතය.
ඔව්, දැන් මේ ආකාරයෙන් ලීනියන් පදක්කමෙන් පිදුම් ලැබීම සඳහා ඔබේ මග සැකසීම කොයි ආකාරයෙන්ද සිදුුනේ කියලාත් මතක් කළොත් ආචාර්යතුමනි?
මං හිතනවා මගේ ජීවිත කාලය තුළ මං කරලා තියෙන පරිශ්‍රණ කටයුතු, මං හිතනවා ලංකාවෙන් සත්ව විශේෂ 150ක් විතර අපි අලුතෙන් හොයාගත්තා, මායි මගේ සගයන් මගේ කණ්ඩායමත් එක්ක. මං හිතනවා ඒක සමහර විට ලෝක වාර්තාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට බොහෝ දුරට වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක අපි විද්‍යාත්මක පත්‍රිකා පොත්පත් සංග්‍රහ ලංකාවේ අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ කරපු වැඩ සියල්ල ඒගොල්ලන් තක්සේරු කරලා ඒ තීරණය ගන්න ඇති කියලා. මම ඒගොල්ලන් මට කෙලින්ම කිව්වේ නැහැ තෝරගත්තේ කොහොමද කියලා ඇත්ත කියන්න.
ඔතන දැන් මේ දක්වා පැමිණි ගමනේදී ඔබට සෑහෙන අභියෝග වලට අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට සිදු වෙන්නටත් ඇති. ඉතින් මොන වගේ අභියෝගද ඔබට මේ ගමනේදී පැමිණුනේ?
ඒකත් ඇත්ත. මං හිතන්නේ අපි හැමෝම කැමති නිපුණ අපේ ජීවිතයේ ඉතිහාසය දැස බලනකොට අපි සාර්ථකව මුහුණ දුන් අභියෝග ගැන හිතන්න. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මම බොහෝ විට සිතන්නේ මම සාර්ථකව මුහුණ නොදුන් අභියෝග ගැන. මං එක උදාහරණයක් ගැන කෙටියෙන් කියන්නම්. මම 2004 වසරේදී රජයේ පරිසර උපදේශකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මගේ ලොකුම අසාර්ථකත්වය සිදු වුණා. ශ්‍රී ලංකාව සඳහා ජාතික ජෛව විවිධත්ව ආයතනයක් පිහිටන්න අපි තීරණය කරා. එවැනි ආයතනයක් දැනට ලංකාවේ නැහැ. අපිට වෛද්‍ය පර්යේෂණ ආයතන තියෙනවා, කෘෂිකර්ම පර්යේෂණ ආයතන තියෙනවා. ජෛව විවිධත්වයෙන් පොහොසත් වුණාට අපේ පර්යේෂණ ආයතනයක් නැහැ. ඉතින් මේකට ආධාර මුදල් රැස් කිරීම සඳහා මම ලෝ පුරා ව්‍යාපාරයක් පැවැත්තුවා. ඒක ඉතාමත් සාර්ථකව අපි කරගත්තා. අපි ඇමරිකානු ඩොලර් මිලියන 23කට පොරොන්දු නොයෙකුත් රජයන් නොවන සංවිධාන ජාත්‍යන්තර ආයතන වලින් ලබා ගත්තා. ඒ කාලේ චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ අගමැති, ඒ කියන්නේ විරුද්ධ පක්ෂ දෙකක් නියෝජනය කරපු ජනාධිපතිවරයෙකුයි මේ අගමැතිවරයෙකුයි. ඒ දෙන්නම මේ සැලැස්මට ඒගොල්ලන්ගේ පූර්ණ සහය දුන්නා. නමුත් කිසිම පදනමක් නැතිව බලගත්තු පරිසරවේදීන් කීප දෙනෙක් මේ ආයතනය අපකීර්තියට පත්කිරීමට සහ මාව අපකීර්තියට පත්කිරීමට ව්‍යාපාරයක් ආරම්භ කළා. මට මේක අද වෙනකම් මට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් කිව්වා ආණ්ඩුව සිංහරාජ වනාන්තරය ඇමරිකානුවන්ට තෑගි කිරීමට යන බව. පරිත්‍යාගශීලීන් ජෛව මංකොල්ලයේ නිරත වන බව ඔවුන් චෝදනා කළා. අවසානයේදී පරිත්‍යාගශීලීන් ඉවත් වී ලංකාවට ලැබෙන්න තිබුණු මුදල ඉන්දියාවට ලබා දුන්නා. දැන් ලංකාවට දෙන්න තිබුණ ඩොලර් මිලියන 23ක පර්යේෂණ ආයතනය ඉන්දියාවට දීලා එය බැංගලෝ නගරයේ පිහිටා තිබෙනවා. දැන් ලංකාවට ඒ අවස්ථාව සදහටම නැති වෙනවා. එවැනි ආයතනයක් නොමැතිව අපගේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අතිශයින් දුෂ්කරයි. මම දන්නේ මේක කොහොම වුණාද කියලා. හැබැයි මම ඒක ගැන බොහොම කනගාටුයි. මම හිතනවා ඒ මගේ ජීවිතේ වෙනස් වුණේ ඒකෙන් පස්සේ. මම ඔස්ට්‍රේලියාවට ආයෙත් දෙවැනි වරට ගියත් මේකෙන් පස්සේ තමයි.
වාචාර්තුමන්, දැන් ඔබ මෙවැනි ආකාරයේ ජෛව විවිධත්වය වගේම පරිසරය සම්බන්ධයෙන් ඉදිරියේදීත් පර්යේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවද?
ඔව්, ඉතින් කරන්න ගොඩක් පර්යේෂණ තියෙනවා. ලංකාව පුදුම රටක්. ඒ වගේම පර්යේෂණ කරන බොහෝ දක්ෂ තරුණයන් සිටිනවා. ඒකයි අපේ ලොකුම සම්පත. මම 1987 දී මිරිදිය මසුන් පිළිබඳ අධ්‍යයනය ආරම්භ කරන විට මේ ක්ෂේත්‍රයේ සිටියේ මම විතරයි. දැන් මට වඩා ගොඩක් දියුණු තරුණ විද්‍යාඥයෝ මම හිතනවා 50කට අධික සංඛ්‍යාවක් සිටිනවා ඇති ලංකාවේ. ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. හැබැයි එකම ප්‍රශ්නය වෙන්නේ ජෛව විවිධත්ව විද්‍යාව සඳහා, ජෛව විවිධත්ව සංරක්ෂණ පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනයක් නොමැති වීමයි. ජෛව විවිධත්වය කොහොම තක්සේරු කරත් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුවිශේෂයි. ලෝකේ මේ වගේ වෙන රටක් නැහැ. අපි ග්ලෝබල් බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් ලෙස හඳුන්වන. නමුත් ජෛව විවිධත්ව අධ්‍යයනය සඳහා අපට ආයතනයක් නැහැ. මේ දක්ෂ තරුණයන්ට වැඩකරන්න, පර්යේෂණ කරන්න, ඒගොල්ලන්ගේ ගවේෂණ කටයුතු කරගන්න ආයතනයක් නැහැ. ඒකයි මං හිතන්නේ අපේ ලොකුම දුර්වලකම.
හොඳයි, දැන් ලොව පරිසර විද්‍යාඥයින් සඳහා වන නොබෙල් ත්‍යාගයේ වශයෙන් සැලකෙන මේ සුවිශේෂී ලීනියන් පදක්කමෙන් මේ වසරේදී ඔබ පිදුම් ලැබීම ගැන ඔබට කොහොමද හැඟෙන්නේ? ඔබ මේ පදක්කමෙන් පිදුම් ලැබූ ආසියාවේ දෙවැනිය, නමුත් ශ්‍රී ලංකාවේ පළමුවැනිය.
ඇත්තම කියනවා නම් නිපුණ ඔවුන් මාව තෝරාගෙන ඇති බව දන්වා ලිපියක් ලැබෙන තුරු මාව මේ සම්මානය සඳහා සලකා බලන බව මම දැන සිටියේ නැහැ. ත්‍රිවිධ හමුදාවට කළ සේවය වෙනුවෙන් මට වඩමාරච්චි පදක්කම ලැබුණා 1987. වන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රෝලෙක් සම්මානය වැනි ගෞරව මට ලැබී තියෙනවා. හිතම ඒක වසර 2000. නමුත් මම ලිනියන් පදක්කම අගය කරන්නේ විශේෂයෙන්ම ආසියාවෙන් මෙය ලැබූ දෙවන පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වූ නිසායි. මම ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ලංකාවට පළමුව වුණාට ආසියාවේ දෙවන. ඉතින් ඒක මං දැක්කේ අපූරු මොහොතක් හැටියට. 1858 දී පරිණාමය ඉවල්යූෂන් පිළිබඳ න්‍යාය ලෝට ප්‍රථම වරට ප්‍රකාශ කළ ශ්‍රවණාගාරයේ ලන්ඩන් නුවරේ චාර්ල්ස් ඩාවින්ගේ ප්‍රතිමූර්තිය යටතේ මට මේ පදක්කම පිරිනැමුවේ. ඒක මගේ ජීවිතයේ මං හිතනවා අපූරුම මොහොතයි. ඉතින් ඒ ගැන මං හරි සන්තෝෂයි.
හොඳයි, ශ්‍රී ලංකාවේ සහයින් ඔබට ආසියාවේ ජෛව විවිධත්වයේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කළ ඉහළ පර්යේෂණ දායකත්වය ප්‍රමුඛ කරගනිමින් මේ වසරේදී ලොව පරිසර විද්‍යාඥයින් සඳහා වන නොබෙල් ත්‍යාගයේ වශයෙන් සැලකෙන ලිනියන් පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රොහාන් පෙතියාගොඩ සමග තමයි අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරමින් පසු වුණේ. එමනම් ආචාර්යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කටයුතු රැසක් මැදේ වුණත් අපත් සමග මේ ආකාරයෙන් එක්වීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවායි SBS සිංහල සේවයෙන් සුබ පතනවා. සුබ දවසක් ඔබට. අයිබෝවන්.
අයිබෝවන් නිපුණ, බොහොම ස්තුතියි.
SBS
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 SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.